කර්මයේ සහ කර්මපතේ විග්‍රහ කර දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. කර්මයයි කර්මපතයයි කියනකොට දැන් මෙහෙම විදිහට කර්මයක් සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරන කාරණා විවිධාකාර. සම්පූර්ණ කර්මයක් කියන්නේ සතෙක් නම් සතක බව දැනුමද මරණව දිස්පයෝබෙද ආදි වශයෙන් වෙන සතෙක් බව දැනගන්න ඕනේ. මරණ මේ චේතනාවක් එන්න ඕනේ. උපක්‍රමයක් යොදන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාකරන අධ්‍යා මරණයට පත් වෙන්න ඕනේ. මෙන්න මේවායි කර්ම පදයක් වෙන්න හේතු වෙන කාරණා හැටියට වෙන්නවා. මේ හොරකමක් නම් ඒත් ඒවා. දැන් ඔකෙදී සතෙකු බව දන්නවා. මරණ චේතනාවක් ආවා. උපක්‍රමෙත් යෙදුවා. ඒක ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා සත්‍යය මලේ නෑ. ඌ බැලලා ගියා. දැන් සතෙකු දන්නවා හාවේ කරේ මොකෙක් හරි ඉන්නවා කියලා දන්නවා. මොකක් මරා ගන්න ඕනේ කියලා හිතක් ආවා. අතේ සුවස්සුවක් තියෙනවා. පතලොන් එක දාගෙන පිළිදියන් ලැහැත් කළා. වෙඩිත් තිබ්බා. ඔක්කොගේ ක්‍රියාත්මක. වෙඩිල වැදිනේ හරු බැලලා හැඳ ගියා උට වැදුන්නේ. අන්නේතර සිද්ධ වුණේ නැහැ. කලොම් හපයක් වුණේ නැහැ. හතම වැරින්ද ඔය කාරණා ටික සම්පූර්ණ හතා මරනවා. කර්මපතය. පූර්ණ කර්මයක් කියන එකයි කර්මපතයක් කියන්නේ.
එක්තරා මොනකට කර්මයක් සිද්ධ වෙනවද?
කර්මයේ තියෙනවා. ඒක ප්‍රවෘත්ති භාගයෙන් දෙනවා. ප්‍රවෘත්ති භාගයෙන් යම් කිසි අධ්‍යාක ඉපදුනහම ඉපදුනාට පස්සේ සිද්ධ වෙන ඒ වෙනස් ජනක කර්මයක් නිෂ්පාදනය කරන්න කර්මපතයකට මිසක් කර්මයකට බෑ. ජනක කර්මයක් නිෂ්පාදනය කරන්න කර්මපතයක් වෙන්න ඕන. කෙනෙකුගේ අනකට කෙරුවා වුණත් සතෙකු බව දන්නවා. මරණ චේතනාව, යොදන උපක්‍රමයේ ක්‍රියාත්මක කිරීම හත්යා මරීම. ඉතින් අනකනේ වෙන අනුඵල උපකලාව අර සම්බන්ධ තියෙනවා ඒක මේ. සතෙකු බව එයා දන්නවා. එතකොට මරණ හිතක් ආවා. යොදන උපක්‍රමයේ කාට හරි කියලා මරවා ගන්න. ඔහු ඒ උපක්‍රමයේ දුවා. මෙන්න මේක අවරක කියන කිව්වා. ඔහුගේ වගේ ක්‍රියාත්මක කළා. සතාමල. එනං ඒත් එයාට කලුම් පතයක් වෙනවා. අර වැඩේ කරන මනුස්සයා එයාගේ සමහර ගාතේ කර්මපතයේ වෙනකොට එයාත් ඒක දන්නවා. සතෙක් බව දන්නවා. මරණ චේතනාවක් එයාට આવી නැත්නම් එයාට කවදා කවුරුවත් කරන මරන්න බෑ. එක දෙයක් එතන සිද්ධ වුණා. අනුන්ගේ ඕනකමට අනුන් කියන දා කොළන දෙයක් ඇතුළ කරනකොට අන්න එදින්දි ඒ කර්මයේ වේගය අඩු වෙනවා. තමාගේ මෙහෙයම බලවත් කරනකොට තියෙන ස්වභාවයෙන් වඩා අඩු වෙනවා. අලුන් විසින් බල කිරීම නිසා කරන්න සිද්ධ වුණොත් එක්තරා මට්ටමක බල අඩු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අල්ප සාවද්ද මහ සාවද්ද කියන එකේ වෙනස නිසා. පාප කර්මයේ වෙනස නෙමෙයි. කර්මපතේ වෙනවා. කර්මපතේ හැමතෙම එක සමාන නැහැ. ප්‍රාණඝාත කර්මපතයක් වුණාම ಗುಣ මහත්වේ උද. ඒ වගේ තමාගේ චේතනා මහත්වේ උද. ඒවා වෙනස් වෙනවා. වෙනස් වෙලා හිටන් බාහිර විවිධ ආකාර හේතු උද. දැන් සෝමනස්ස රාගත දිට්ඨි සම්පවිත කර්මයක් කළොත් එහෙම ඒක මහ බලවත්. මේක වැරදි. වැරදි බව දන්නවා. නොකර බැරි හේතුවක් එදෙනවා. ඒ නිසා කරනවා. දිට්ඨි සම්පවිත නෑ දිට්ඨිය 12යි එක කරන්නේ ඒක. කාලඝාතේ නම් මහ වැරදලා. මේක නොකල යුතු. දැන් කරන්න දෙයක් නෑ මට ජීවත් වෙන්න ඉලා තියෙන මේ අවස්ථාවෙන් මේ බුද්ධයාගේ සේවය නොකරොත් මගෙන්නේ දොට්ට බහැලා යන්න මට රස්සාවකුත් නැහැ කරන්න දෙයක්වත් නැහැ. දැන් මෙන්න මේ ප්‍රශ්නයක් වල හරි වැඩේ මට උනේ මේක නොකරත් බෑ. එහෙම කරන්න ලැබුණා. කියමු. එහෙම සිද්ධ වුණාම ඔහුගේ චේතනා ශක්තිය බලවත් නැහැ දුර්වල වෙනවා. දුර්වල වුණාම කවදාකවත් සෝමනස්ස රහකට වෙන්නේ නැහැ ඒක. අකමැත්තෙන් කරන්න දිනොත් අකමැත්තෙන් කරලා උපේක්ෂාවෙන් කරන්න වෙනවා. උපේක්ෂාව සහගතයි. වරද වරද හැදීර දන්නවා. දිට්ඨි සම්පවිත නැහැ දිට්ඨි විප්‍රීත. උපේක්ෂා සහගත දිට්ඨි විප්‍රීත හිතකින් ඕනේ වැඩි කරන්න වෙනවා. එතන පාප කර්මයන්ගේ තියෙනවා ඒ සිද්ධ වෙන ක්‍රමය. ඒ සිද්ධ වෙන ක්‍රමය දනකොලෝ ඒක පාප කර්මයේ බලයේ ඔය ආකාරයේ වෙනස් වෙනවා. හොරකම කරන ගියත් ඒ වගේ. මේ හොරකම කාම විද්‍යාචාරය ආදී එකින් එක තියෙනවා ලෝභය මුත්කත පව එක ක්‍රමයක. ද්වේෂය මුල් කරගත්තාම තියෙනවා එක ක්‍රමයක. මේ මෝහය මුල් කරගත්තා තරපේදී ඔබ ලෝභ දේශ මොහගින බව මුල් තුළ ක්‍රියාත්මක වෙන හැටි තමයි පාපේ බලය අඩු වැඩි වෙන්නේ. කර්මයයි කර්මපතයයි කියන්නේ දෙකක්. කර්මපතයක් වෙන්නේ අංග සම්පූර්ණ වෙච්ච එකක්. අංග සම්පූර්ණ අපිට ඕකේ නිගමනය කරන්න බෑ. මේ කර්මයේ කර්මයක් වෙච්ච නිසා බල අඩුයි කියලා අපිට කියන්න බෑ. මොකද මේ කර්ම විශ්ය අචිත්ත දෙයක්. ඒ වගේම කර්මයේ පිළිවද සම්පූර්ණම විග්‍රහය දැන් ලොකුදලා බුදු පියාණන් වහන්සේ. අනිත් කෙනෙකුට කර්මයන්ගේ අඩු වැඩි වෙන ආකාරයෙන් න්‍යාය ධර්මයේ දේශනාව අනුව දැනගන්නවා මිසක්. ඒ දිහා තේරුම් ගන්න බෑ. මහා කම්ම විභාග සූත්‍රය ආදී බුදුරජාණන් වහන්සේ මේ කර්ම විග්‍රහ කරලා පෙන්නනවා. දැන් මහා රහතන් වහන්සේලා මේක තෝරා ගන්න බෑ. මේක සර්වපත්තික උපදලක් කියලා දේශනා කළා කියලා. ඉතින් එනිසා ඒ කර්ම යැපියක් අපි නිගමනය කරන්න බෑ. මොකද නමුත් සමාහගත අපිටම යම් කිසි කෙනෙක් කාරකහපයක් කරන්න ගිහිල්ලා ඒ සත්වයේ කවුරු හරි සත්වයේ බව දන්නවා. ඒක මහත්යේ ගුණහීනත්වය කියන්නේ දෙකක්. එක සත්වයේ ඉතාම ගුණහීනයි. සතෙක් බව දන්නා මාර්ග චේතනාව යොදන උපක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සත්වයා මෙරින් සිද්ධ කරනවා. කාරක සත්වයා සිද්ධ වුණා. නමුත් යම් කිසි කෙනෙක් කියනවා ගුණවතේ කාර්ය උත්තමයි. මරණ නුවණ කියලා හිතක් ආවා. සත්වයේ බව දන්නවා. මරණ හිතක් ආවා. උපක්‍රමයෙන් දෙදුවා. හැබැයි මැරුන්නේ හැබැයි මැරුන්නේ නැතුවට ආර්යයන් එහෙම කරලා හදුවේක අර වගේ සත්තු මැරීම කර්මපත 1000ක් වෙලාට වැඩි ධර්මයේ බලය වැඩි. එයා කර්මයක් වෙන බලින බල නැහැ කියන කර්මපතයක් වුණා මේ ඊට වඩා බල වැඩි කියලා එහෙම තීරණය කරන්න බෑ. අන්න ඒක මොකද වෙන්නේ? ගුණ මහත්වේ සහ ගුණ හීනත්වය යනවත් ඒක වෙනස් වෙනවා. ඒ වගේ කාරණා තියෙනවා බලපෑ. එදා ඒක අපිට නිගමනය කරන්න බෑ. දැන් සමහර වෙලාවට උත්සමයයි කියලා වෙදී තිනින් උත්සමයයි සම්මතයේ දරන යම් කිසි කෙනෙක් කරන පොඩි වරද මහ බලවත් වෙන. මොකද ඔහුගේ ගැළපෙන්නේ නැති දේ අනික කෙනෙක් ඔහුගේ බලාපොරොත්තු නොවලදී මෙහෙම කෙනෙක් නෙවෙයි මේ උත්සමය කියලා කියන කෙනෙක් ඒ අනුමතයේ ඉඳලා ඒක අනුමත කරගෙන රාමගේ වැරදි වැරක් වංචා වෙලා කරනවා නම් අනික අය කළාට වලහගේ බලය වැඩි වෙනවා. පාපේ බල වැඩි. ඒක මොකද ඒ ස්වභාවය අනුව. ඒ වගේම ලෝකේ සමාජයේද යම් කිසි වරදක් පැතිරලා නැත්නම් ඒ නොපැතිරලා තියෙන විලාවක යම් කිසි කෙනෙක් පතුරවන්න මූලික වුණා. යාට බල වැඩි. ඒ වගේ පාපේ බල වැඩි වෙනවා. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට මේ අර එක රජ කෙනෙක්ගේ කාලේදී අයියා මල්ලි කියන මේ දෙන්නාගේ පරස්පර ක්‍රියාවකින් රජකම ගැනීමට වංචා කළ බොරුවක් කියවයි කියලා. හේතියගේ රජ කෙනෙක්. ඒ කය බොරුව නිසා ඒ මොකද බොරුව පලාගෙන අපාගත වුණා කියලා. එදා වෙනකොට මිනිස්සු බොරුවට පෙළපිලා හිටියේ නැහැ. නමුත් ඒ රජිරවගේ වැඩේ නිසා මිනිස්සු බොරුවට පෙළපිලිම ආරම්භ කළා. ඒ නිසා අද විතර කොච්චර බොරු කියවත් මේ අපලෝට ඉන්නේ. අයියාට මල්ලි කියලා මල්ලිට අයියා කියලා මේ දෙක ඇතුලෙච්ච වාහනයකින් රජකමට අවස්ථාව ලබා ගැනීම වෙන කතාවක් ඔය කතාවේ තියෙනවා. ඒ කියමු බොරුව නිසා පොරව පලාගෙන අපාගත වෙනවා. අද මේ කියන බොරු වල හැටියට බලුවම එහෙනම් යන්න දෙයක් නැහැ. ඒ අධිහිම එකක් දකින්නේ නැහැ. දැන් බොරුව පැතිරලා ඉවරයි. බොරු හැම කටක් ගාගෙන බොරුවෙන් හසියෙන එක එකක් නැහැ බොරු නොකියන කරා. ඒ තරම් නඩු මොනවා හරි බොරුවක් කියන්න වෙනවා. ඒ වගේ එක එක විදිහට බොරුවල අර්ථවාදී මහාතාවාදී තියෙනවා. නමුත් වරදක් නැති කාලෙක ඉදාම මුළු එක මහා බරපතල විදිහට සමාජය පිළිගන්න මහා බරපතල වරදක් ඇදියේ. දැන් මුල් කාලේ මිනිස්සු විවාහ ජීවිතය ගත කිරීම අද සාමාන්‍ය සිරිතක් එලා මංගල සිරිතක් ඇදියේ හොඳට මගුල් කාලා බොහොම සන්තෝෂයෙන් පිළි අරගෙන නෑදෑය දෙපැත්තකට දේලා මේ විදිහට තමයි අද මංගල උත්සවය පවත්වනවා. බොහොම ප්‍රියමනාප බොහොම ශිෂ්ටාචාර දෙයක් ඇදියේයි ඒක පවත්වනවා. මේ ලෝකේ ආරම්භ කාලෙදී ඔය දෙන්නේ එකතිලා විවාහ වුණා. ගොම ගහලා වල ගහලා අපේ නැහැ එකක් ගන්න එපා උන් පන්න පියව කියලා මල්නගත්තා කියලා. ඉන්න විවිධ නීච වැඩක් කළා කියලා. ඉතින් ඒ පුරුද්ද අද වෙනකම් කාලයක් වෙනකම් සාම්ප්‍රදායිකව මිනිස්සු අතර ඇදිලා අදත් මේ ඉන්දියාවේ හැම සමහර කොටසවල ওই විදිහේ චාරිත්‍රයක් තියෙනවා. මල ගහලා ගොම ගහලා පන්න ගන්න සිරිතක් තියෙනවා සිරිත. ඔබේ මෑත කාලේදී ওই සිරිත මාව ආර්ගම වලට ගඳ නාවක දෙදෙනා වගේ විශ්වවිද්‍යාලේ ආරම්භ අනුනා වේ බොහොම අමාරුයි. ඒක විහිල්ලා ගියේ. ඒ කාලේ විශ්වවිද්‍යාල ළමයි කේම ලාහුරේ තියෙන ඕවාර කතිය කොට කරලා ඕවා දහව දෙනවා. ඒ වගේ එකක් තිබුණා මෑතක් වෙනවා ආයි පටන් ගන්න හදලා ඔය ඉතින් යනපත් වෙලා ගියා ලාහුරේ දේවා. ඉතින් මෙන්න මේ වගේ තිබුණා ඒ කාලේ. තිබුණා දහවෙ. ගොම කාලා මන්නේ කාලා යන්නේ කාරණේ හේතුනේ මුල් කාලේ මෙන්න මෙහෙම මහ නීචකමක් හැටියට සලකපු නිසා කියලා. පස්සේ කාලේ සාමාන්‍ය දෙයක් ගියා. පස්සේ කාලේ උත්සවක්‍රිය ගැන දෙයක් බලපත් වුණා. මේ ලෝක සම්මත. සම්මත වල අනුව සිද්ධාධාරය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ බොරුවක් කිව්වොත් එහෙම මහා නීච දෙයක් හැටියට යම් කාලයක හරිම පිළිසිදු සමාජයේ කෙනෙක් එහෙම කිව්වොත් එහෙම හරි නීච වැඩක් කරපු කෙනෙක් හැටියට සලකන. දැන් ඒව ගණන් ගන්නෙත් නෑ බොරුවක් කරේ ඒකේ විලක් කරලා අයවර. නමුත් ඒ වගේ තර සිත් සමාජයක් අහිත්‍ය බලපත් කරනවා නම් තමන්ගේ ශරක්‍රියාවකින් ඒ වෙච්ච මට්ටමට ඒකේ වරකටලක මේ මට්ටමට ඒකේ පාපේ අඩු වැඩි වෙනවා. ඒක ස්වභාවයයි. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ කර්මයයි කර්මපතයයි කියලා දෙන්නේ අංග සම්පූර්ණ වෙච්ච එක කියන කර්මපතේ. හොරකමක් වෙනවද? ඒක හොර බඩුවක් වෙන්න ඕනේ. අනුසන්දක දෙයක් වෙන්න ඕනේ. හොරෙන් ගන්නවා කියන අදහසක් එන්න ඕනේ. ඒකේ උපක්‍රමයේ ක්‍රියාත්මක කරලා නම් ඒ තියෙන දෙයින් ඒකයි මොහොතක් හරි උතර ගන්න ඕනේ. ඒ කාරණේ කරනකොට හොරකම සම්පූර්ණ කර්මපතයක් වෙනවා. අනුන්ගේ දෙයක් බව දන්නවා. ගන්න හිතුවොත් ආව. ගන්න ඕන කියලා අතන් දික් කළා. ළඟට දික් කළා නිකන් හිතිය ගන්න නේද? වැය වැය ගන්න මොකද? ඉතින් ඒ හිතුවේ හැබැයි කර්මයක් බාරවත් වෙනවා. තරගමේ කර්මය. කර්ම පදයක් වෙනාලක මුතරින් ඉතින් අහගෙන ගත්තාම පොඩ්ඩක් ගැද්දා නම්. ඔව්. ඒ කාර්යය හිත කළා. ඉතින් ඒකට කර්ම පදයක් වෙනවා. ඉතින් ඒක අත තියලා හිටන් හොල්ලන්නේ නැතුව ගන්නවා තරග. ඉතින් අහක් කළොත් තමයි කර්ම පදේ වෙන්නේ. නැත්නම් කර්මයක් බාරවත් වෙනවා. හැබැයි අපි හොර කිව්වා. කර්මයයි කර්මපතයයි දෙකෙන් කෝකද බල වැඩි බල අඩු කියලා එහෙම නිගමනය කරන්න. සාමාන්‍ය මිනිස්සෙකුගේ දුක්ඛයක් නැත්නම් යම් කිසි විදියක ගලපන්න බැරි දාමරිකයේ කී වගේම ලෝකයේ සම්මතවලු ගුණ හීනෙක. දෙයක් යම් කිසි කෙනෙක් ගන්න හිතලා. ඔහුවත් දෙයක් අරගන්න පුළුවන්. මහා උත්සමයක ඉන්නවා. බුදුන් සතු දෙයක්, සංඝරත්නයේ සතු දෙයක්. ඕකර ගන්න ඕන කියලා අදහසක් ඇති කරගත් අසම්හරවල අදහසක් ඇති කරන ඉඩලා පාපයක් එනවා. කර්මය කර්මයේ බල වැඩි. සංඝහතු දෙයක් හොරකම් කරලා හිතුවත් ඒකම හොබයන්නේ. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. පිළින්ද වච්ච හාමුදුරුවන්ගේ ශරීරය හරි ලස්සනයි. එක අවස්ථාවක සොළු බලක නානකොට එක සිටුවරේ කොයි හය දිහා බැලලා මේ කවට ගෑණියක් වුණා නම් කියලා අදහසක් ඇති කරනකොටම ලිංගාන්ත අවධානයක් වුණා. බලවල කාන්තාවක් කියලා. මේ ඇතුළත කියන සත්‍යයගල මොදක හදාගෙන සිටියා. ඒ සිටිවිල්ලත් ඒ තරම් බලවත් වෙනා උත්සමයන් නිසා. ඔය උනාතේ විතරාගේ උත්සමේ අපි හඳුන හසේ නම. ඉතින් මේක අනික් අය දකින්නේ නැහැ. දන්නේ නැහැ සිද්ධියේ සිටුවරය දන්නේ නැහැ. මේ සිවුමැලේ ශරීරයක් දැකලා ඔහොම අදහසක් ඇති වෙලා හිතුවා. ඒ සිටිවිල්ලත් එකන ප්‍රවෘත්ති විභාගයක් වශයෙන් ඒ වහතේම ඕන පරිවර්තනයක් වුණා. ඉරාහි ඉඳ ලැජ්ජායි
අපේ
දරුවෙකුට තමයි ඔව් ගියා තියෙනවා. ඊට පස්සේ ගියා තමගේ යාළු සිටුවරේක ගෙදරට ගිහිල්ලා මෙච්ච සිද්ධිය කිව්ව ගමට යන්න විදියක් නැහැ. එයා පෑන් දෙන්නේ නැහැ. එයා තමගේ භාර්යාව කරින් තියක් අතුලේ සිටුවරේ. එයා දා දරුවෙ දෙන්නේ කොහොමද? ඔපාලා වහනේ පිළිඳවත් තහවුරේ ගවට එරෙකොට. මෙච්ච සිද්ධිය කිව්වම ගිහි කවා කරගන්න කිව්වා. මෙච්ච සිද්ධිය කවා කරලා තමයි පිළිවිසෙ වුණා. ඉතින් ඉස්සරහ පිළිවිසෙ සිටුවරේ එක්කලා ඉඳන් දරුවෙ දෙන්නේ කොයි? කාන්තාවක් කියලා හම්ච දරුවෙ දෙන්නේ කොයි? ඒ පිටුරේ අදිනා ගම මෙහෙම කතාවක් අපි ධර්මයේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මෙයන් අපිට ගල්පන්නේ මේක ඇත්ත නැත්ත නෙමෙයි මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් නෑ කියන්න බැහැ. මේ සාමාන්‍ය සමාජයේ තිබියක්. අද කාන්තාව පිළිමේන පිළිම කාන්තාව වෙන මෙහෙම දේවල් දකින්න මේ ලෝකේ ධර්ම පිළිලෝකේ පැහැදිලිව තියෙන දේවල්. මේවත් වෙනවා. ඉතින් ඒක නමුත් මේක වෙනස බලන්න. ඒ වගේ අවස්ථාවක පුද්ගලයාගේ පුද්ගලයාගේ ගුණ මහත්ය වෙනද. ඒ වගේම ඉතරා සහත් මෙහෙණින් නාසීලම දූෂණය කළා. ඒ දැරැත්තා ඒ මොහොතේම දෙවිලා පිටිලා මැරලා ඉන අපාගත වුණා කියලා එහෙම සඳහා වෙලා තියෙනවා. එහෙම දැනුම් තියෙනවා. නමුත් සියල්ලන්ට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒ ගුණ මහත්ය අඩු වැඩි. එදා යම් කිසි බිනක කර්ම ශක්තිය අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ ගුණ මහත්ය ගුණ හීනත්වය ආදී මුල් කරගෙන කියනවත් වෙනවා. ඒතකොට ඒක සමාජයේ යම් කිසි මුල් බැහැගෙන තියෙන වරදක්ද? ඒක විසිරිලාද නැත්නම් සුද්ධ සමාජයේදී වරද ඉදිරිපත් වෙලා ඉස්සෙල්ලා ආරම්භ වෙන්නේ එහෙමත් ඒ වෙනස වෙනවා. මෙයාගේ විවිධාකාර හේතු තියෙනවා කර්මයක බලය අඩු වැඩි වෙන්නේ. කර්මයක් හෝ කර්මපතයක් වෙන්නේ එක ක්‍රමයක්. බලය අඩු වැඩි වෙන්නේ තව ක්‍රමයක්. ඔයක තේරුම් ගන්න ඕනේ ඉතින් මොකද අපිට කර්මයක් කර්මපතයක් දෙකෙන් අපිට කියන්න බෑ එකපාරකම මේ කර්මයක් නිසා කර්මපතයක් වෙන එක බල වැඩි කර්මයේ බල අඩු කියලා එහෙම නිගමනය කරන්න බෑ. අංග සම්පූර්ණ වුණොත් ඒ ක්‍රියාවලිය ඒක කර්මපතයක් වෙනවා. කර්ම පදයක් වුණා ජනක කර්ම ඇති මද උපත්ක් හටගන්න හේතු වෙනවා ඒක. හැබැයි කර්මයක් වුණාම උපන් දැනක විපාක දීම වශයෙන් විදාකාර හේතුන්ගෙන් විභාග දෙන්න හේතු වෙනවා. එක අවස්ථාවක් තියෙනවා එක්තරා සිටුවරේ යා දන් දෙන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වඩනකොට මේ පෙර කාලෙක වෙච්ච සිද්ධියක්. ඒ භික්ෂුන් වහන්සේට දානයක් දෙන්න නැතුව ඉඳලා ඉඳලා එක දවසක් හිතුණා දානයක් දෙන්න ඕනේ කියලා. කියලා ගෙදර ඉන්න විගසට කිව්වා අදාල හාමුදුරුවෝ ආපුහාම දානයක් හදලා දීපල්. ඔහොම ඉන්නකොට සිටුවරයාට ගමනක් යන්න සිද්ධ වුණා. සිටුවරයා ගමන ගියා ඉතින් හදිස්සිය දාන දෙන්න වාර්තියා කිව්වා ඉතින්. ගෙදර ඉන්න කතිය හරි ඕනකමක් තියෙන හොඳ දානයක් දෙන්නේ මේ සිටුවරයාගේ ලෝභකමයි සිටුවරයාගේ මේ අවසරයක් ගන්න බැරි කම නිසා ඇදලා ලැබිච්ච අවස්ථාවේ ඉහළින්ම දානි හැදුවා. හදලා සිටුවර යනකොට උන්වහන්සේ වැඩිහා උන්වහන්සේ බින්ද වාතේ වැඩිහා උන්වහන්සේ දානි දීලා ඉවරයි. අර සිටුවර ඉක්මටි ඉක්මට ගෙදර ඇවිත් බලවල හැපැත්තම ආහාර සුවද යනවා. මෙච්චර කවදාත් මම හොඳට දානිය වෙලා නැහැ. අද අලුත දෙන්න තමයි මෙච්චර හොඳට වෙලා තියෙන කියලා මම හිතවිලි පහල කරලා ඇවිදලා සාමුදුර වෙනවා. ඒකවල දානිය අරගෙන බින්ද වාත කරගෙන උන්වහන්සේ දානි හම්බ වුණා. හම්බ වුණා. તો බලන්න කියලා මේ දානි සුවද බලන්න ඕනේ පොඩ්ඩක් කරලත් දැල්ලු. වල භාවිතා මිහිරි රසද සුවඳට හදපු දානියවා දැක්කා. ඉතින් කිව්ව කාරණේ සිද්ධ වීමේදී කලම් කතේ හම්බ වුණා. ඔහා කියලා ඉවරයි ඒ ටික මේක දානි දෙන්න කිව්වා. කිව්වා අනු ලබුව හරි එහෙම කරුවා. අනුගේ මාර්ගයේ කාරණේ වුණා. දානි දුන්නාට පස්සේ දානමේ කර්ම පදේ පුණ්‍ය කර්මය සම්පූර්ණ. මහ විනත් ලැබෙන්නේ හේතුවක් වුණා. හැබැයි අර කැල්ලවල්ලා අපරාධයේ මෙච්චර හොඳට හදලා ඉතින් මේ නිකන් ඉන්න හේතුව දුන්නා. මේට වඩා නරකද මගේ 16 කර දුන්නා නා. ඌ මට වැඩක් කරලා දෙනවා කියලා හිතෙන් හිතලා යන්න ගියා. මොකද නොකිය. දැන් මේ කාරණා දෙකම කල්ලසුකම් කල්ලසුප විපාකම් කියන්නේ කලුසුදු සහ කලුසුදු විපාක දෙන විදිය කර්මයේ ස්වභාවයක් මේ දේ. ආසන්නම ඒ කර්මයේ ආසන්නම දෙක වින්න ඕන. අර ඉතල කරපු කර්මයේ බලයට චක්‍රවර්ති රාජ සම්පත්තියක් ලැබුණා කියනවා. අර දානේ දෙන්න කිව්ව එකෙන් ඔහුට ලැබිච්ච වාසනාව. එහෙනම් සිටු සම්පත්තියක් ලැබලා සිටු වරේකුත් වුණා. අර 16 කර දුන්නා නම් හොඳයි කියලා ගත්ත හිතවිල්ල නිසා ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් කොච්චර සිටු සම්පත් තිබුණත් අසූ කෝටියක දාස්කන්ධයක් තියෙද්දි වැරහැලි වෙච්ච ඇවිත් එකක්මයි අඳින්නේ. හිතෙන්නේ නැහැ හොඳ එකක් අඳින්නේ. අන්තිම පහත් මිනිස්සු කොහොමද ඇදගෙන ඉන්නේ ඒ විදිහටයි අඳින්නේ. ගමන් කරන්න ඕන සුඛෝභෝගී වාහන අස්තකාස ඒකාල්ති විජය හැදින ඒවා පරිහරණය කරන්න පුළුවන් වුණා. මේ වැහැවිච්ච නිකන් ඒ දර ගොලේ බැඳගත්ත ඒ මේ හැදිච්ච නිකන් හදාගත්ත කරත් එක තමයි යන්නේ ගමනක් කරනකොට. බොහෝ දුකසේ ජීවිතයක් ගත කළා. ඒ ගමක ඉන්න දුප්පත් මිනිහේ ජීවත් වෙන විදිහ තමයි ජීවත් වෙන්නේ කෑය බිවි ඔය සිටුවර. මේ මෙහෙම දා දරුවෝ හිටියෙත් නැහැ. තමන්ගේ පවුලේ ඉන්න සහෝදරයෙක්ගේ දරුවෙක් විනාශ කළා යම් කිසි ආකාරයක ඊට පස්සේ කාලෙක ඒකත් මේක නැහැඳුනා. ඇදලා මේ සිටුවරයාට ඒ සිටු සම්පත්තිය දරුවොත් නැහැ. අන්තිමට අතලමහල වලා මහා හිඟන්නේක් මැරෙනවා වගේ දුප්පත් මිනිහෙක් මැරෙනවා වගේ. නමුත් මෙයා සිටුවරේ සම්පත් තියනවා කියලා පොරොල් හද්දිරුවන්ට අයිති සම්පත් මොකද කෙනෙක් නැහැ. හද්දිරුව බලාපොරොත්තුම් දින ගණනක් තිස්සේ හැමතැනම දිවිචා හොයලා හොයලා අදිනකොට 80 කෝටියක දනස්කන්ධයක් හම්බ වුණා. හද්දිරුවන්ට පොදුනා මෙච්චර මහ දනස්කන්ධයක හිමිකාරයෙක් කියලා හිතුව මේ මනුස්සයා වැයි මෙහෙම දුක්ඛිත සත්වෙන් ඉඳලා මැරිලා ගිය කන්නේ බොන්නේ නැතුව. මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ගාවා බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ දේශනා කළේ මුල් කාලේ සීමාදී මෙන්න මේ විදිහේ දානියක් දීලා ඒ දානියේ පිළිවෙල පස්සේ මෙහෙම හිතෝ පාපේ තමයි පස්සේ දුගියෙක් වශයෙන් ජීවත් වෙන්න උනේ. දීපු දානිය ආරිහන්තේ තමයි කෝටි ගානක කෝටිපතියෙක් නාල මහා දලවතෙක් වෙලා සිටුවරේ කියලා කිය 80 කෝටි දානිය තීමි කාර්ය. හිමි වෙච්ච දානිය පරිභෝගිකයන්ට හැකියාවක් නැතුව ගියා. අදහස ඉන්නේ නැහැ. මේක වගේ 16 දුණා වැඩක්වා ගන්නවා කියලා ගත්ත හිතවිල්ල නිසා. දැන් බල කර්මයයි කර්මපතයයි දෙකේදී උත්සමයන් කෙරෙහි ඇති කරන හිතවිලි මාත්‍රයක් වුණා තියෙන බලපෑම හැටි. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකමත් එකවා. උතුමේ කෙරෙහි යහපත හිතන හැටියෙන් යහපතක්. අයහපත් විදිහට හිතුවත් කිව්වොත් කළොත් වෙන අයහපතක්. ඒ උතුම්කම නැති කෙනෙකුට කරන අයිට බලාදයක් කරනවට වැඩිය භයානකයි. මේ කර්මයක් වුණ පළියෙද කර්මපතයක් වුණ පළියෙද මේකේ කෝකද වැඩි බලවත් කියලා එහෙම අහලා තීරණය කරන්න බෑ. අනේ ගුණ මහත්වේ ගුණ හීනත්වේ ඉස්කන්ධ මහත්වේ ඉස්කන්ධ හීනත්වේ මේ ආදි වශයෙන් මෙවැදී විලක්කම එනවා. විලාකාරකම තියෙනවා එන්නේ. ශිෂ්ටාචාර සමාධියේ දුක්ඛ වැඩක් කරනවා එකයි අභිෂ්ඨාචාර සමාධියේ දුක්ඛ වැඩක් කරන එකයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අභිෂ්ඨාචාර සමාධියේ දුක්ඛ වැඩක් කරන විදිහට ඒක තව පිළිහවන්න දෙයක් නෑ කවුරුත් එකයි. එහෙම වුණොත් ඒක පාප කර්මයේදී ලෝකීය බලපාන මේ පිරිහීම අර මුලින් අර සුද්ධ සාමාධිය දුස්ත්‍යකේ කරන කරන බලවත් නැහැ. එදා දුසිරිත් ඇති බුද්ධිලයන් කරන හිංගිහිසාවේ පවා බලය අඩුයි. නැහැ කියනවා හැම නෙමෙයි මේ කර්ම බලය අති වේගවත්. අති බලවත්. නමුත් මෙයන් බැලුවොත් ප්‍රමාණ කරන්න බැරි පාපයක් ඇති වෙනවා උතුමාට නිගල් කරන. එන්ටයි කියන්නේ කාටවත් නිගල් කරන්න කියනවා හැම නෙමෙයි. ඒක බරපතලකම කියන්නේ ගුණ මහත්වයේ උල ඇති වෙන වෙනසක් තුලහීනත් වෙනවා වෙනසක් තියෙනවා කියන එක වෙන්නේ. මේ කර්මයක් කර්මපතයක් දෙකේ ස්වභාවය අන්නේ එකයි. අංග සම්පූර්ණ වෙච්ච කාරණා සිද්ධ වුණොත් ඒ කර්මපතයක් කියනවා. ඒකෙන් කොටසක් සිද්ධ වුණොත් ඒ කර්මයක්. ඇඳ යට පොළොගෙක ඉන්නවා දැක්ක. දැන් මොකද කරන්නේ? වැඩේ හරියන්නේ නැහැ. ගත්තා ඩෝර් ටික බලපුවාම ඉන්නවා පොළොග. බැලුවා උළුවක් පේන හරියට තියෙනවා. ඉතින් ගත්තා මෝල් ගහක් හරි අරගෙන හොඳට මල ඇන්න එක. බලනකොට මෝල් ගහ දුර විසිරුණා. බලනකොට පොළොව රත් වුණා. ඒ තෙල්ලා පොළොගේ අංගලා තියෙනවා. ඒ ලබර පොළොගේ තියෙනවා. දැන් මොකද? අනුදරේ ඉනහින්. මම හත් වාරක් ගිහලා කරගෙන. පොළොගේ කියලා හිතාගත්තා. නම පොළොගේක් නෙවෙයි. හැබැයි මරල් වෙලා කියලා අදහසක් තමයි. යදල වාක්‍යයෙන් පොල්ලා කරන් මුගේ ඔළුව දාලා වගේ නේද ගත්තා. සැලුවා. දැන් කර්මයක හේතු වෙන්නව කාරණා දෙකක් සිද්ධ වුණා. සතෙක් නෙවෙයි ඉදී වර්ණ චේතනාවයි යදල වාක්‍යයෙන් සිද්ධ වුණා. ක්‍රියාත්මකත් කළා. කාරණා තුන සිද්ධ වුණා කර්මයක් වුණා. සතෙක් වෙලා ඉදියේ නැහැ. සතෙක් වලෙත් නැහැ. ඒ නිසා කර්ම පදයක් වුණේ නැහැ. නමුත් කර්මයක් පාප කර්මයක් සිද්ධ වුණා ඒ චේතනාව උත්තරේ. ඒකත් පාපයක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඉතින් ඒක බල කොහොමද කියලා කියන්නේ නැහැ. මොකද උතුමේ පුර කරන්නා වූ පාපී දරවට බල නැහැ ඒක. ධර්මයේ කදි වශයෙන් කියනවා ගුණ හිලයි. ඒකෙන් වෙනස්කම් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් නැත් ගුණ මහත් උනත් ගුණ හිල උනත් කාර්යගාතයේ කිනක අසු මාත්‍රයක් නම් හොඳයි කියන පැත්තට දාන්න බැහැ. ඉතින් කිසිලි මාත්‍රයක් හරි අල් ගන්නවා නම් ඒක නරක පැත්තක්ම වැදෙනවා මිසක්. නරක පැත්තට මිහිති වෙනවා මිසක් ඒක හොඳ පැත්තට ගන්න එකක් නැහැ. මේ පුරුවතරන් උත්සාහ කරන්න ඕනේ. දස අකුසලයෙන්ම චේතනා මාත්‍රයක් හරි පහළ නොකර ඉඳ තියෙන නම් කොච්චර හොඳද. ඒක නාවති කරන මාර්ග පාදා ගන්න උත්සාහ කරනවා. ඒකයි
කාරණේ.
ඔව්. අලුගෝසුව තමන්ගේ රැකියාව කළා වුණා දැන් අපි ඉඳින්දි බලන්න ඕනේ හේතුඵලය. හේතුඵල හතාවනයි ඔබ විසඳන්නේ. ඔය පිම්පව් රටාවනේ විසඳන්න ගියාම පටලවා ගන්න. දැන් හේතුඵල රටාවේ විසඳන්න ඕනේ. දැන් හිතමු අලුගෝසුවට කිව්වා අලුගෝසුවට කියලා අනුන් මැරෙව්වා. දැන් තමන් කරපු හැටියටයි වපුරපු හැටියටයි අස කරපු හැටියටයි විපාකේ. දැන් ඉතින් අපි හිතමු එයාත් දැන් මේ සසරේදී ඉඳිනේ අරකොට. තවත් කාට හරි මිනිහෙක් කියනවා අන්නලක බලපන්. තව කෙනෙක් වහනයක් කියලා කහරි ගැටලුවක් ඇදිලා කෙනෙක්ගේ මාර්ගයෙන් මරවනවා. අනේ මට කරන්න දෙයක් නැහැ. මම කිව්ව ඉඳන් මම මරවන්න කියලා අර මිනිහා මරවනවා. දැන් මොකද වෙන්නේ? හේතුඵලයේ කිව්ව හැටියට හැමෝම අපිට දෙවිලක් කරුණාද අනුන් කිවර බලුවා කියලා. හේතුඵල වලින් වෙන අපේ ඉස්සරහ. තවන්න හැමිනා ඒ જાතිය මම. කෙනෙක් එල්ල කළා කෙලිම කරන්නේ. කාගේ හරි අරපත් වෙනවා අන්නක බලන්න.
සම්මන්දා
නේ අලු එකෙන් අපි යම් කිසි කෙනෙක් මේ ආනන්දේ පාප කර්මයන් නොකර කෙනෙකුට ඥානවන්තව තිබුණා හේතු වාසනා තිබුණා ධර්මය අහුනවා මාර්ග බලම හේතු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් අර කවුද මේ ඔකී මම උත්තර දැන් නවාස් දවසේ අනුරාගයක් මරලා අම්මා මරලා ගිහිලා ඉතින් ඒත් වේලා ඉතින් අර ආනන්දේ පාප කර්මය කරගත්තේ නැති නේද? අම්පිලි මාල අරි හතරට පස්සුනේ. අරි හතරට පස්සුනට පස්සේ ඒක කවදාවත් චේතනා මාත්‍රයක්වත් තියෙන්නේ නැහැ. ඉතින් ඒ වාගේ පූර්ණ වුණා. හැබැයි මේ මොහොත පොඩ්ඩක් කිමිලා අමර පහර ගෙවුවා. ඒ කාන්තේ මේ යත් ගැතුල ලෝතුරා බුදුරේ පහළනා තියා 10ක් වන් අහනවා කිව්වත් හම් වෙන්නේ නැහැ කවදාවත්. මාර්ග ඵලය කියත් බැවි ලබනවා. එහෙනම් මේ අවස්ථාවේ පස්සේ ඉතර තමයි ඒක ඉක්ම ගියේ ප්‍රාණඝාත කරන පළියට. ඒ බුද්ධිලාට මාර්ග ඵල ආවක් නෙවෙන්නේ නැහැ. හැබැයි කරන මානසිකක් තියෙනවා ඉන්නේ. ඒක සාමච්ඡන්ද ව්‍යාපාද කියන එතනදි ව්‍යාපාද නීවරණයට වැටෙනවා. නීවරණ සහිතව ඉන්න එකත් ධර්මාභෝධිය ලැබෙන්නේ. හැබැයි නීවරණය දුරු කරගැනීමේ හැකියාව කොච්චර උත්සාහ කළා. කර්ම පරිවේගය හාස් කපලා ඉඳන් වහනවා ආනන්ද පාරමිතා කරගත්තොත් මනස වහන. නැගෙන්නේ ඉඳ දෙන්නේ කොච්චර උත්සාහ කළා. මේ ආනන්ද පාරමිතා නොකරගත්ත කෙනෙකුට හේතු වාසනා තියනවා නම් ඊට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒකයි කාරණා. ඉතින් කෙනෙක් ලවා කරුවා කිව්වම තමන් කරපු එක බලන්නේ තමන් කරපු හැටියට ආපහු ආව එනවා ඒකයි හේතුඵල. කෙනෙක් ලවා මැරීමේදී තමන්නම් ඒ කෙනෙක් ලවා මරවන ගලු ගෝසුවා. ඒ මම අනුන් කිව්ව හිතන්නේ කලේ. කියලා බේරෙන්න හදුවට හරියන්නේ නැහැ. එයාලා කවදා හරි ඇයි මං මරන්නේ? මට අනුන් කිව්ව ඔබ මරන්න කියලා. ඒ જાතිය විතරක් කියන අරුද්ද මම කියන්නේ නැහැ කියලා. ඒ දේවල් එහෙම. තමන්න මරණයෙන් බේරෙන්නේ නැහැ අනුන් මැරුව වෙන කෙනෙක් කියලා. තමන් එල්ල කළා මැරුවනම් ඒක පාරක් සනික කෝපින් හරි අනික කාගේවත් අවශ්‍යතාවයක් නැතුව. තමන්ම ස්වේච්ඡාව වෙන කියලා කිරුට ගහලා මරන්නත් පුළුවන්. එහෙම එහෙම. අනුන් කිව්ව හිඳයි මම මේක කළේ මල්ල යන ඕනකමක් තිබුණේ නැහැ කිව්වා. කවදා හරි යලා කිය අනේ මම මරණ ඕනේ අඹ බලන්න. මට අනුන් කියනවා මොකද කරන්නේ මගේ කිද ඔබ වල කරගෙන කී කියම හරහ. කොහොම හරි මම එහා මේ වගේ කවුරු මැරුවා. ඒක හේතු වලින් එහෙම වෙරිලක් නෑ. ඒකගේ හේතු බල න්‍යායෙන් ඕනේ ඔයවා දැනගන්න. ඒක අපිට පැහැදිලිව වෙනවා. අපිට වෙරිලක් නෑ. අරයා කිව්වා මෙයා කිව්වා කියලා නරක වැඩ කරනවා. ඒකලොත් අපි කොටස එනවා. ඒකලොත් අපිට මුක්ති විඳින්නේ. ඒක කාරණයක් විතරයි. දැන් පිළි දෙකේ කර්ම බලවේගී එක්තරා පැත්තකින් උදව්වක් දෙනවා. රුකුලක් දෙනවා. දැන් අපි ඒ රුකුල දෙනකොට අපි ඒක දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපිට කො වතුර උණු වෙන්නේ මොකද කියනවා ලිපේදීව වතුර මුට්ටිය. වතුර උණු වෙන්නේ වින්දන නිසා කියලා කියන්න පුළුවන්. හැලිය තිබුණා නම් වතුර කොහෙද තියන්නේ උණු කරන්නේ? ඉන්දරනේ වතුර දැම්මම ඒකෝ ගින්දර නෙමෙයි. මුළු කරව වතුර ගන්න හම්බෙන්නේ නැහැ. එනවා හැලියක දාලා තිබ්බර වාසේ උණු වතුර හැදෙන්න හැලියක් අවශ්‍ය වෙනවා. ගින්දර වලින් විතරක් බෑ. ඒක එක කාරණයක් විතරයි. ඒකට අවශ්‍ය කරනකොට ඇහැරේ හැලිය ගින්දර මොලවගෙන දර තියෙන්න කරලා තිබුණා. අපි බලන්න දෙන ගින්දර මොලවගන්නේ බෑ. ඒ දරත් වේලා තියෙනවා. ඒ තව කාරණේ. ඒ ජීවිත වලට බැහැ කරන ඔක්සිජන් වාතය නම් හොඳ වාතයක් කියන්නේ ඉන්නත් උනේ දිගින් යවුලවන්න අපේ වාතය. ඒක තමයි පැහැදිලි කාරණේ. මේවායි කාරණා සමූහයක් එකතු වෙලා ඉඳන් එක මහා ඵලයක් ගෙන දෙනවා වාගේ. බහු හේතුකයි. මේ දෙක කර්ම මූලිකයි කියන එකයි පෙන්නන්නේ. හේතුන් අතර කර්ම මුල් වෙනවා. මුල් වෙන කාරණේ මුල් උනාට පස්සේ අනික් කාරණා මුල් කරගෙන ඒක වේගවත් නැගෙන්න පුළුවන්. පෙට්‍රෝල් දිනනවා. කොච්චර දිනුනා පෙට්‍රෝල් කොච්චර දිනුනා ගිනි නෑ ඒක. ගිනි පුපුරක් වැළඳලා ගිනි පුපුර මුල් වෙනවා. ගිනි පුපුර මුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? පොඩි ගිනි පුපුරේ බලාගත්ත පෙට්‍රෝල් ටික ඊට පස්සේ ආයි ගිනි පුපුර ඕනේ. මහා විශාල ගින්නක් ඇති කරන්න පුළුවන්. හැබැයි මුල්ුනේ මොකද? කොහෙන් හරි ගිනි පුපුරක් ඇති ඒක. අන්න ඒවයි කර්ම ශක්තියේ ක්‍රියාවලියත් මුල් වෙනවා. මුල් වුණාට පස්සේ බාහිර පරිසරයේ ඊට අනුකූලව හැදිලා තියෙනවා නම් අන්න ඒක නිකන් සමානතරේ කියන අනන්තයේ ආව සමනන්තයේ හැදිලා තියෙනවා නම් ඒකේ මුල පටන් ගත්තා ලැබෙන සමනන්තයේ හැදිර මහා බලවත් වෙන්න පුළුවන් හොඳ හොඳ නම ඒකයි වෙන්නේ. සියල්ල කර්මයේ සිද්ධනක් කරන මිනිස්සු අදාය වෙනවා. රත්ය අදාය නෑ. ඒක ගන්න දෙයක් නෑ. ඉතින් හැබැයි බේරිලක් නෑ. එහෙම ප්‍රශ්නයක් එනවා. කර්මයක් මුල් වෙලා ආරම්භ වෙලා නමුත් කර්මයේ විදියට අතිත්‍යයි. ওই විදියට අපි නිගමනය කරන්න බෑ. පරිසරයේ හැදෙන්න කර්මයක් බලපානවා බාහිර විදියට. ඒ පරිසරයේ උපදින්න අපිට හේතු වෙනවා. එය පුද්ගලික වශයෙන් කර්මයක් එල්ල කරලා ක්‍රියාත්මක වෙනවා වාගේ. වැඩ කරලා ක්‍රියාත්මක වෙන කර්ම බලවේගයකුත් තියෙනවා. සුදු පරිසරයක උපදින්න. ඊටවලේ පරිසරය හැදෙන්න. ඒක නම් කර්මයේ බලපාන. පුණ්‍ය කර්මයක් මුල් කරගෙන පුණ්‍ය කර්මයේ ශක්තිය බල දෙන්න. ඒකට අනුකූලව පරිසරය හොඳට දියුණුවක් හදන්න. දිව්‍ය ලෝක පරිසරය කියන එක මහ විනාශ පරිසරයක් නෙවෙයි. ඒ විනට අවශ්‍ය කරනවා එල්ල කරපු කාර්යයෙන් දිව්‍යයක් කියලා උපදිනවා. පොධුවේ ඒ මනුස්සයෙන්ගේ දිවෙන් ආව දිව්‍යමය පුණ්‍ය ශක්තියගේ පොදුපර ප්‍රතිපලයි. ඒ දෙවියන්ගේ පොධුවේ ලෝකයක් හදගන්න. ඉතින් අන්න ඒ වගේ හැදෙනවා. ඉතින් පොදු කර්ම බලවේගයේ විවිධ ආකාරයේ වැඩ කරනවා. එල්ල කළා වැඩ කරන එල්ල කරපු ක්‍රමයකට තියක් වෙනවා. අපි කරන කරන හැම කර්මයකින් මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන විශාල පිරිසක් එක්කලා සහ සම්බන්ධ වෙන කර්ම බලවේගයකින් නිබදෝ. ඉතින් එපමණ 10000 ගානක් ලක්ෂ කෝටි ගානක් එකතු වෙලා එක විදිහට එක જાතිය කර්මයක් වේගයක් නැගුවොත් එහෙම ඊට අනුකූල ලෝක පරිවර්තනයකුත් වෙනවා. ඊට පස්සේ පුද්ගලිකව තම තමන් කරගත්ත එකින් ඒ පරිසරය තුළ උපදිනා දුක් විඳින්නත් හේතු වෙනවා. හැබැයි හදුව පරිසරය නිසා ඒ වැඩේ නොකරපු හයිටත් විපාක විඳින සිද්ධ වෙනවා අර පරිසරයේ ඉඳලා. ඒකට හේතුව මොකද? ඇයි එපමණ අසත්පුරුෂ මිනිස්සුය ඉන්න ලෝකේ මිනිස්සුය කොච්චර හොඳ කියලා නිගමනය කරනවා? ඒ සත්පුරුෂ මනුස්සය කොච්චර හොඳ කිව්වා සත්පුරුෂ මනුස්සය විතරක් කොහෙද ඉන්නේ? අපි කොහොමද නිගමනය කරන්නේ? අපිට කරපු හොඳ වැඩක් දැකලා අනේ හරි සත්පුරුෂ මනුස්සයා එහෙම මිනිස්සුන්ට කියන්නේ නැහැ කොච්චර හොඳ. ඒගොල්ලෝ දාලා නම් මට ඉන්න බැ මනුස්ස සංකාරය වදිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක්. ඉතින් ඒ නිසා යම් කිසි කර්මයක් කරගුහම ඒ කර්මය අපි එකක් කර සිද්ධ කරනකොට ඒ කර්මයේ සිද්ධ කිරීමත් එක්කලම ලෝකේ වීදිර යනවා ශක්තිය බාහිරට. ඒතකොට ඒ බාහිරේ ගියේකේ ශක්තියට අනික් අයට ගෝචර වෙන්න වෙනවා. ඒක අනික් අයට ගෝචර වෙන්න ගියාම ඒකට වන්දි ගියානේ කවුද? අර කවදා හරි සමාජීය නැහ පරිසරයේ දූෂණය කරන වැඩේ කරපු ගිරාට ඒවට වන්දි ගවන්න වෙනවා. ඉතින් ඒක කර්මයක් කරපුවාම දහස් ගණන් කෝටි ගණන් අවස්ථාවෙන් ඒ වගේ ඔයර වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒක බලේ ආපස්සට ගෙවලා ඉවර කරගන්න.
හමුදාසෙබලත්
ඒ වගේ ඉතින් එයා මේ හමුදාසෙබලෙක් මේ රට රාජ්‍ය රැක ගන්න කියලා දැන් අපි හදා කරනවා. අපි හෙව්වත් එහෙම විරුද්ධ පක්ෂයයිනේ. ඒගොල්ලන්ගේ අදහගෙන මොකද ඔයගොල්ලෝ කියන්නේ කියලා? අර කුත්තේ අපේ හමුදාන් දැනවල දෙන උණු දඟලන රට රාජ්‍ය රැකිට කියන්නේ. උන් ඒහුනේ කියන්නේ. පක්ෂකත්වයේ කියනවා අපේ දේශප්‍රේමීන් ටික අපි රැක ගන්න අපේ රටස කරලා දෙන්න. ඉතින් හොඳ වැඩක් කරනවා කියන්නේ. ඒ හොඳ වැඩි නරක වැඩි දෙය ඔක්කොම කලේ අපේ ආත්මාර්ථකාමි පතු මානසිකත්වයෙන් මැන්නා විතර. යථාර්ථයෙන් මැන්නේ මොකද? මේ ඔබේ සිංහල ජාතිය
මම වංගලිසයන්ෙන් දොස් තුමත් රැය ගත කළා. ඒ උඩර බුදුගම රජුන්ගේ ප්‍රතිමාවයි යථා අපිට ඉන්නේ කයි එනා රජුන්ගේ එතන ඒකම ප්‍රතිනිර්මාණය වෙනවද කියලා හිතනවා. දැන් මහින්ද රජුන්ට දකුණෙන්
එහෙම වේවා තියෙනවා නේදවා තියෙනවා නෙමෙයි විවිධාකාරයෙන් ඕක තරගෙත් දෙපැත්තේ යනවා. ඒක යන සැකලක් හටගත්තාම ඕක ගිහිලා කෙලවරක් වෙන්නේ කවද්ද? දෙපැත්තේ වෛරක්කාරකම එකිනෙකට පලි ගැනීම එකිනෙකට එකිනෙක සම්බන්ධ වෙවි. ওই කාර්යයක් ගැළපෙන්නේ නැහැ. කාර්යයක් යනවා. ඒක නිසා මහා බයාලයි. සංසරේදී කියන වැද්මෙදි ඇදෙන්නේ ඒකට එකක් කරලා ගලාම එකනේ එක නෙමෙයි ගන්න දෙපා කියන එකද ඒක. නැත්නම් අපි කරන්නේ එකනේ එක නෙමෙයි ඒක 1000ක් කරලා සමාදී. එහෙම නක් අපාගෙන ගියාට පස්සේ ඕකල තරහද පලි ගහන්න ගිහිල්ලා මොකද කරන්නේ? ඕකගේ හැත්ත වුණද කාපේකල් දේවන ඵලය හැන්දට හැදි ගියාගෙන ඕක ගඳ කැඩියා. දැන් කේල්ගෙන වටිනාකම කොච්චද අපි ඉන්න වන්දිය කොච්චද? ඒක කරන කරලා. දැන් එකට ඒක නම් අපි කියන්නේ නැහැ. අනේ අපේ කේල්ගෙන ඕකක් පස්සේ කේල්ගෙන කපන්න ඵලය කවුරුත්. ඒකද ඒක. දැන් අපි හැමෙකි දැනදෙනවා. එහෙනම් එකට ඒක කියලා හදියන්නේ අපි බලාපොරොත්තු ඊට පස්සේ විශාල වන්දියක් ගන්න. ඉතින් ඒ වගේ තමයි කරන්නේ. ඍතු විපර්යාසයෙන් හටගන්නේ මෙහෙමයි කියලා කියනද මේක ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කිව්වේ කියලා ධර්මයේම හොයනවා. එතකොටයි අපි තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම දේශනාවක්. රටේ රජුරෝ අධාර්මික වෙනකොට අර ඇමති මණ්ඩල මන්ත්‍රී මණ්ඩල අධාර්මික වෙනවා. එතකොට නිලධාරී මණ්ඩල අධාර්මික වෙනවා. නිලධාරි මණ්ඩල අධාර්මික කියන රට වැසිය අධාර්මික වෙනවා. රට වැසිය අධාර්මික වෙනකොට ඒ රටල පහයි ඉරහඳ කක්ෂයෙන් පිර යනවා. දැන් ඍතු විපර්යාසයක් වෙන්නේ නැති ක්‍රමයක් වෙන්නනවා. ඉරහඳ කක්ෂයෙන් පිට බැනනට පස්සේ ස්වභාවිකව ගලායන් හමන්නා වූ කුලම් 15 වෙනස් වෙනවා. දැන් ඍතු විපර්යාසය වෙන්නේ කියලා තියෙනවා. කුලම් හමනේවා. ඒ සීතෝස වෙනස් වෙනේවා. ඍතු විපර්යාසයනේ කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඍතු විපර්යාසයක් වෙන ක්‍රම හතරක් දේශනා කළා. මොකද ඊනම විදිහට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගුලම් පාරවල් වෙනස් වෙනකොට ඒ වාගේ වෙන් වෙලා නිදහස්ව හදායේ තියෙන වෘෂ දේවතා ආදීගේ විමන් කැරවෙනවා. ඒ වෘෂ දේවතාව කෝප වෙනවා. මෙයාගේ මහා විනාශයක් ඇති වෙනකොට අර ඉරහඳ කක්ෂයෙන් පිට පැනලා ගිහලා විනාශ වෙනකොට නියම වේලාවට වැහි වහින් නැති වෙන වැස්ස වෙනස් වෙනවා. පායන දාට වහිනවා, වහින දාට පායනවා. නියම වෙනනම් විශාල වැස්සක් එනවා දීමා කියන්නේ බැරි. ඒක වහා නියඟයක් එනවා. මෙහ පරිසර වෙනසක් වෙනවා. මේ වෙනසාවට පස්සේ පෞභෝග සත්‍යතාවය හරියට පැහැෙන්නේ නැතුව යනවා. ඒතකොට නිසරු සත්‍ය භෝග පරිහරණය කරන්නා මනුස්සයින්ට විවිධාකාර රෝගාබාධ ඇති වෙනවා. මේ විදිහට ඉස්සෙල්ලා මනුස්සයින්ට ගති විපත්තිය හට ගන්නවා. මොකද ප්‍රයෝග විපත්තිය. අර රජුරුවන්ගෙන් ගිය විපත්තිය ප්‍රයෝග විපත්තිය දීතිය සම්පත්තිය නෙමෙයි රජුරු අසාධාරණ වෙච්ච එක. ප්‍රයෝග විපත්තිය නිසා ගති විපත්තිය හටගත්තා මිනිසුන්. ඒ හේතුවෙන් කාල විපත්තිය ගොඩනැගුණා. කායිපත්තිය නිසා හටගන්න භවෝග පරිසරණයට ගිහිලා උපදීපත්තියව කායික ශක්තිය පිළිහිලා ප්‍රතිශක්තිය නැති වෙලා ගිහිලා විවිධ රෝග වලට වාජනය වෙන විවිධ රෝග වලට හේතු වෙන ඔරොත්තු නොදෙන කායිකත්වයක් මේ වගේම ශක්ති බහිමයක් නැති මෙහෙම දුර්වල රෝග හිත කායක් හටගන්න විදිහ පරිසරයක් බිහි වෙනවා. මෙන්න මේ විදිහට උපදී විපත්තිය හටගන්නවා. දැන් මෙතෙන්දී අපිට කියවුණානේ ලස්සනටම ඊර්ෂ්‍ය විභාගය ආසිර මුලක් ආපු හැටි. මොකෙන්ද බලංගා? මේ කර්මයේ සම්බන්ධුනේ සම්මාස භෝමි කම්මදායද කියන බුද්ධ වදින්නේ පරස්පර එකක් කියලා හදලා අපිට කියනවාද කර්ම විපාකේ වෙනස් එකක් ඊර්ෂ්‍ය විභාගය ආසිය කියන්නේ ඔකලා ඉදින් නැහැ කිව්වොත් හරියයි. දැන් බුදුරණන් හදි දේශනා කරන ඊර්ෂ්‍ය විභාගය ආසිර බලපාපු ආකාර. ලෝකේ ආරම්භ වෙන්නේ කොහොමද? බ්‍රහ්මකල්පික මිනිස්යෙන්ගෙන් මූලික ප්‍රථම ධ්‍යාන ඵලයේ වැහැ බ්‍රහ්මයට ඇති වෙන්නා වූ ඒ අවශ්‍ය ගෙවෙනකොට අනේ අපිට සාමූහිකව එකතු වෙලා ජීවත් වෙන්න නැහැ කියලා කාම අදහස වල මූල ආරම්භය හදගන්න. ඒ හද ගන්නකොට ඒකට අවශ්‍ය කරන මනුෂ්‍ය ලෝකේ හද ගැනීමට අවශ්‍ය කරන සම්පත්තික මහා මේක වර්ෂාව කියන එකක් හදගන්න. ඒක ඉතාම සුළුවෙන් හදගත්ත ඉතාම සුළු ජල වාෂ්ප බිඳු හද ගැනීමට අවශ්‍ය කරන මේ චිත්තජ රූප නැගිලා තමයි හදගන්න. ආරම්භය විශාල විද්‍යා නිදන් නිතර හිතනට ගලායින් පටන් ගන්නවා චිත්ත රූප. චිත්ත වශයෙන් හටගත්ත කර්මජ චිත්තජ කියන දෙකේ රූප හට ගන්නවා. ওই දෙකෙන් තමයි උදුල රූප කලාපයන්ගේ ආරම්භය. නමුත් ඔබ ධර්මයේ කියා තියෙනවා ලෝකේ සුද්ධාසක ආරම්භය දැකලා නැහැ. කියා තියෙන්නේ හොරාගත නැති නිසා. කර්ම චිත්තජකින් හටගත්ත ඒවා තමයි ඍතු විපර්යාස වශයෙන් ලෝකේ යම් කාලයක් පවතින. අන්නේ හටගන්නේ ඒවා තමයි සම්පත්‍ති කර මහා මේක වර්ෂාව කියලා උදුල රූප පලම්පලාවකින් පටන් ගන්න ලෝකේ ආරම්භය. එතන පටන්ගෙන හට ගන්න රෝප ස්වභාවයෙන් තමයි රස පොලොවක් හැදිලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගොළදිය හැදිලා මේ ආදි වශයෙන් එන්නේ නිකන් අහම්බෙන් වෙන එකක් නෙවෙයි ඔය. කර්ම වේගයේ මුල් කරගත්ත අනුකූලව තමයි හට ගැනීම මුල. ඒක ඒ නිසා කම්මස භෝමි කම්මදාය ආදෝ කම්ම යෝනි කම්මපන්තු කම්මපටිසන්නෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සතදායද වෛද්‍යාමි කියන බුද්ධ දෛහය වෙනස් වෙනව නෑ. ඕකේ කරන්නේ බෑ අනික් වෙන දිනව කිව්වා. අනික් කම් වෙනවා වාක්‍ර. කර්මයේ මුල් වෙලා එනවා. දැන් අපි කියනවා මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් අතින් ගහන කෙනෙක්. ඉතින් කියනවා මොකද? අතින් ගහව පාරක් වැදිලා තියෙන්නේ මොකද? අතින් ගලක් අරින් ගහනවා ගලෙන්. ඒකනේ මොකද? ඉතින් ගල් පාරක් වැදිලා. ගත පොල්ලක් අතින් පොල්ල ගන්න ගැහුවා පොල්ලෙන් ඔලුවට. මේ දුවලෙමක් පොල් පාරක් වැදිලා. ගත මේ වැලක් ගැහුවා එක. මොකද ඕළු පාරක් වැදිනවා මේ වගේ වැවුලක් ඉන්නලා තියෙනවා. දැන් එකේ නේද පාරවල් ගණනක් කිව්වා. එකක් පොළු පාර. අත සම්බන්ධය කතාවක් කියවුනේ. අනික ගල් පාර. අනික පොළු පාර. අනික වේවැල් පාර. එකයි හත් පාර. අපි ගහන දින එකයි. එද වේවැල් පාර වේවැල් ගින් ගහුවද තනියි. එතකොට පොල්ල ගිහින තනියෙන් විදියට ගහවන පොළු පාර කියන නම හැදුනේ ඒකෙන්. අත සම්බන්ධ නැහැ. ගලකින් ගැහුවා. ගලක් රුම් ගාල උඩින් ගිහලා උඩට වැදෙන නිකම්. ගල් පාරක් වැදෙනවා කියන්නේ. අත සම්බන්ධ නැහැ. අතින් ගහපෙක විතරද අත සම්බන්ධ පාර. අන්න ඒ වගේ කර්ම ඉතින් කර්ම නියාමී කියලා එකක් තියෙනවා. කම්මස කොමි කම්මදාය ආදී කියවම කර්මය මුල් කරගෙන. ඒකෙන් තව වක්‍ර ක්‍රමයකින් පහර වදින ක්‍රම හැදිලා තියෙනවා. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම. ওই විදියට යනකොට මේ චිත්ත නියාම කියන ඉතින් ඕකේ චිත්ත නියාමයයි කර්ම නියාමයයි කියන දෙකේදී හටගන්නේ චිත්ත නියමයක් තියෙනවා හටගන්න ක්‍රමයක්. ඒක සර්වඥ ගෝචරයි. මේ සිතක් පෙර ගැහෙන හැටි, සිතක් සකස් වෙන හැටි, ඒ ගති ලක්ෂණේ සිත් පෙර සකස් වෙන ඉස්සෙල්ලා මොනවද හටගන්නේ? ඊළඟ මොන જાති චිත්තයක් දෙන්නේ? සිද්දේක ආයුධ කොයිතරම් සිවු මොහොතක්ද? මේක සාමාන්‍ය විදිහට ගෝචර වෙන එකක් නෙමෙයි. ඒවා තමයි චිත්තක්ෂණ සහ චිත්ත වීති ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ චිත්ත නියමයක් තියෙනවා. කර්ම නියමයක් තියෙනවා. ඒ කර්ම නියමයෙන් හටගත් එකෙන් හටගත් දේවල් වලින් ක්‍රියාත්මකකින් තමයි ලෝකයක් නිර්මාණය වෙන්නේ. ඒකට අනුව නිර්මාණය වෙච්ච ලෝකයේ වක්‍ර විදියකින් උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම කියන සුරකින් අර විපාක විපාක සංදී ගෙනත් දෙනවා. ඉතින් ඒව නිකන් හටගත්තා නෙමෙයි ආහමෙන් හටගන්නේ නැහැ එකක් වා. ආහමෙන් හටගත්ත කිව්වොත් අ හේතුක වාදයක්. අ හේතුක වාද බුද්ධ ශාසනයේ නැහැ. මේ ලෝකෙම සංකතයි පරිත්‍රාම් පන්නන. එහෙනම් සංකත වල පරිත්‍රාම් පන්නන දෙයක් නැන්න. මොකද පරිත්‍රාම් පාද කොහොමද හැදුවේ? මගද වචනම් පාද අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන විඥාන පත්‍ය ලාභ රූපං කියන 15 වෙනි නැත්නම් මගද මේ පරිච්ඡම් පාද කොහොමද හැදෙන ක්‍රම හතාවක් තියෙනවා. ඉතින් අන්නේ ක්‍රම හතාවේ දකින්න නැති නිසා විග්‍රහ කරලා නැති නිසා තේරුම් ගන්න නැති නිසා පරිච්ඡම් පාදේ බාහිර ලෝකෙට ගිය හැටි දැක්කේ නැහැ. මොතෙන්ද බැන්නේ? අත විදුණ තියෙන කොතනද? නාම රූපයෙන් අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි දෙකකට බෙදෙනවා. බෙදිරන්නේ බාහිර නාම රූපේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හත ගන්න ලෝකෙට යන්නේ. ඒ චක්කු සෝත ගාන දිවා කාය මන කියන කීකොට නගෙන ආධ්‍යාත්මික නාම රූපයක්. ආධ්‍යාත්මේ රාම රූපයි බාහිර නාම රූපයි මේ දෙකක් දෙකක් එක් වෙලා විඥාන ගොඩ නගනවා ඊට පස්සේ. ඉතින් තමයි සත්ව ප්‍රයත්නම් ආයි කර්ම ශක්තියත් කියලා ගොඩ නගින මුල් වෙන්නේ. එහෙම යා විග්‍රහ කරන්නේ නැති නිසා එහෙම එකක් තියනවාද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. නියාම ධර්ම කීයකදී අද කියා තියෙන නියාම නියමයක්. නියාමයක් කියලා කියන්නේ නියමයක්. නියමයක් නම් කවරදාකවත් කිසිම කෙනෙකුට කොමන ආකාරයකින්වත් මොන විදිහකින්වත් වෙනස් කරන්න බෑ. නියමයක්. ඒ නියම හැමෝෙන්දෝ. අද උතු නියාමයේ කියනවා. ඒ ඉතුව නියමයක් නම් මේ කාලේ වැස්ස කිව්වනම් ඒක ඉතුවක් නම් මේ කාලේ පායනවා කියන එක ඉතු නියමයට අනුව එන එකක් නම් පායන කාද මොන හේතුවකින්වත් වස්සවල බැරි වෙන්නේ. වයින කාද මොනම හේතුවකින්වත් පායවන්න බැරි වෙන්නේ. නමුත් අද නවීන විද්‍යාවේ දක්ෂතාවය කොන්න මහ වැඩි කාලෙක ආකාශයට ගහනවා එක්තරා රසායනයක් ගහපුවාම අවුරුදු ගානක් වයින් නැති කරන්න පුළුවන්. නැවතල බලන්න. වැහි නැති කාලෙක ඇතුලේ ඉන්න වලාකුලක් ඇදගෙන හැල්ලා ඒකට ගහපුවාම වියලියයි සරි මොන හරි එක කිරික් කරා දෙයක් ගහපුවාම මහ වැස්සක් වස්සවල පුළුවන්. නියමයක් නෑ වෙනස් කරන්න බැහැ. බීජ නියම මේ ගහේ මේ જાතිය ගෙඩියක් මේ ගෙඩියේ මේ જાතිය ගහක් මෙහෙම කියලා බීජ නියමයෙන් කියනවා කියනවා. කොතනම් දෙහි ගෙඩිය හදලා දුරක් හැදින්නේ කොහොමද? බීජ නියම මේක නම් දෙහි හැදේ දෙහි හැදේ. දෙහි හැදේ දුර හදලා හැදෙන්නේ නැද්ද? හදලා හැදෙන්නේ නැද්ද? බීජ නියමයේ පොල් හිරව හරගලි හැදෙනවා තියෙනවා, ඇබ්ලි හිරව පොල් හැදෙනවා තියෙනවා. ඒ જાතිය ගහ කියන එක ඇත්තද? වෙනස් වෙලා. මොකද නියම ඒ බීජ මොනවද? ওই බීජ නෙමෙයි කිව්වේ. කර්ම බීජ. කර්ම බීජයන්ගේ නියමයක් තියෙනවා. ඒකේ උරුමය අපිට කර්ම හතරක් තියෙනවා. අන්න ඒ අනුව උරුම අනුව කවුල තමයි කර්ම බීජයන්ගේ ප්‍රතිඵලය හැම්පෙන්නේ. ඒ බීජෙන් જાතියක් දැක්ක කරනවා. කර්ම බීජයේ භවයේද භවපත්‍යා જાති කියලා જાතියක් පහළ කරන ක්‍රමයක් තියෙනවා. කර්ම බීජයේ ගොඩනැගුවේ කෙබඳු සංඛාරයේදින්ද? ඊට අනුකූලව තමයි කර්ම බීජයේ ගොඩනැගිලා විඥාන බීජයේ ගොඩනැගෙන්නේ. ඒක තමයි කර්ම ශක්තියත් එක්ක සම්බන්ධලා නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති හතර එක ආයතනේ ජාතියක් ගොඩනගලා තියෙනවා. ඒක ගොඩනගපු කර්මයේ බීජයට අනුකූලයි බීජයේ භවයේ. එහෙනම් බලු වැඩක් කරලා කවදාවත් දෙවියෙක් වේද එකක් නිපදෙවෙන්නේ නැහැ. බලු වැඩේ කළොත් යම්කිසි කෙනෙක් බලු වැඩ කියන්නේ බලු සංකාර කිව්වේ ඒකයි. බල්දෙක් විදියට හිතන කියන කරන වැඩ පිළිලා තිබුණොත් ඒකෙන් ගොඩනගන්නේ කවදාහරි බල්දෙක්. යා හිතාගෙන ඉඳ මේ වැඩේ කරපුවම මට දෙවියෙක් වෙන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. හරකෙක් වාගේ වැඩ කරන්න ගියොත් ඒකේ ප්‍රතිඵලයේ જાතිය හරකේ. ඒකේ මිනිසියෙක්ව කවදා හදන්න බෑ. ඒ නියමයක් නැහැ. මිනිස් සංඛාරය ගොඩනැගුවොත් ඒකෙන් කවදා හරි මිනිස්සේ. දේව සංඛාරය ගොඩනැගුවොත් ඒ සංඛාරයේ ප්‍රතිඵලය වශයෙන් දේව જાතිය දෙවියෙ. බ්‍රහ්ම සංඛාරය ගොඩනැගුවොත් කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ඊයනු බ්‍රහ්මයේ. ওই සංඛාර නිරෝධ කළොත් જાති නිරෝධයි. බුද්ධ වෙලා ඉඳලා තිරනවාකාර වෙන ඕකයි කරන්නේ. ඔක නියමයක්. බීජ නියමයේ ඕක මිසක් ඔය ගස්කොළන් වල තියෙන බීජ පෙන්නේ පස්සේ ආදු ආචාර උරු. උදිරන්න හදේ පෙන්නේ කොතනකවත් නැහැ. මේ ගස්කොළන් වල හැදෙන බීජයන්ගෙන් ඉජාදී ගහක් හැදෙන එකයි බීජ නියමයේ කියලා දේශනා කරලා දේශනා කොතනකවත් නැති විදිහට. ඒ පස්සේ ආදාගත ආචාර මතයක් තියෙනවා නියම පහක් විග්‍රහ කරන්න. ඒකයි කරලා තියෙන්නේ. නැගක් පහළට ගන්න එක ධර්ම නියමයක් කියන්නේ. නියමයක් නැ කාර්ය කොහොමද ආකාරය කොයි දැනකම් පිරක් කරද වෙ මේ අපේ කතාවලත් විග්‍රහ කරලා තියෙනවා. කොරල් රජුර වෙනකොට එක් අවස්ථාවකදී එක්තරා පුරෝහිත බ්‍රාහ්මණයන් යහරන මේ ගංගා නන් ගඟ උඩට හරවන්න දෙයක් පුළුවන් ක්‍රමයක් තියෙනවාද මොනවා හරි වේදී නැද්ද එහෙම කරා. එම් ප්‍රමහතාවක් එම් විදිපාත්‍යහාරයක් එම් මොනවා දෙහෙම දෙයක් තියෙනවා. එම් මහරජතුමනි එහෙම ක්‍රමයක් තියෙනවා පුරෝහිතයෝ කියනවා. මොනවා මේ වේදී කියන්නේ ඉර්ධිබල ආවි පංචා විඥා අස සමාවති මෙවදු ආවි එන මහ ඉර්ධිබල තියෙනයි අවිචාර කරපුවා මේ ගන්න උලහ කලවන්න පුළුවන් වෙන ක්‍රම නැහැ. තවත් ක්‍රමයක් තියෙනවා සත්‍ය ක්‍රියා බල. තමන්ට කරන්න පුළුවන් සත්‍ය බලයක් තියෙනවා. සත්‍ය ක්‍රියා කරපුවාම කොහොම වෙනවා කියලා අපිට මේ වේදේව ගණලා තියෙනවා කියලා මේ වචනේ කියනකොට එක්තරා වේදනාවක් ඔක ආගෙන ඉදියා. ආන්ල කල්පනා කරන මල් ළඟ නැද සත්‍ය ක්‍රියා කරන මොනවත් බලයක් මම අවංකව දන්නේ එකක් තියෙනවා. මගේ ආරක්ෂාව නම් මේ විසගරක් නිසා අවිසාරිකාව වගේ දතිච්ච ආරක්ෂාව දනිකාවුන් තියෙනවා. ඉදහත වගේ හැංගිලකෝල් එකක් නෙමෙයි. ඒකේ වෙනම ප්‍රබලතාවක් ඒ කාලේ තිබුණා. ඉඳදීලා ඉදහසක් සමාජයේ තිබුණ ක්‍රමයක් තිබුණා. හැබැයි එයා කියනවා ඒ ගෑනු කරා කියනවා. යම් කිසි මිනිසියෙක් අද දවසේ කියලා මාව මිලට ගත්තා නම් ඇහැ ඇරලවත් මොන හේතුවක් නිසා රජ කුමාරී කියති කුමාරිකම ඉදහත ඇහැරලා බලන්නේ වෙලෙ කිරෙන්නේ. ඒකාන්තයෙන් ඒ දවසට මගේ සාමියා මෙයි කියන මං ඒ දිනේ හැමමයි ඉන්නේ. ඔක වෙනස් කරලා නැහැ. ඒක සත්‍යයි. මේක මගේ සත්‍ය ක්‍රියාවලයක් වාරු වෙන මේක කරලා කියලා මම මේ කියන කතාව ක්‍රියාව මේක සත්‍තන. මේනම් උඩට ගලාවා කියලා අදිස්ථාන කළා. ඉතින් අතදි කරගුවාම ගඟ උඩට ගලන පටන් ගත්තා. හජිරුවන් වෙනවා ගංගාව ඉහළට යනවා. අර පල්ලෙහාට ගිය ගඟ අර උඩට ගලන්නේ කවුද මොකද වුනේ කොහොමද වුනේ කියලා හජිරුවන් මහ කැළඹීමක් ඇති වුණා. ඒ වගේ කිව්ව කවුරුවත් දැකින අන්න අර ගෑනු කෙනෙක් නහල් ගඟ දිහාට අද්දි කරේ ඉන්නවා දැක්කා කියලා අර පිරිස කිව්වා. අර රාජගුරුගේ දාලා අහලා බලපුවාම මේ වැඩේ කලේ කවුද? මම දන්නේ නැහැ මම කළාද කියන්නේ මම මෙහෙම සත්‍ය ක්‍රියාවක් කළා මෙහෙම වෙනවා කියලා අහන්න මගේ බයන්ගේ සත්‍යයක් තිබුණා. ඒ සත්‍ය මම සත්‍ය ක්‍රියාවක් කළා මම දන්නේ ඉතල. ඒ වාරල් කාන්තාව අවෙන් ගියා හදිරවලා. අපි මේ කාරණේ ඔබ කරන්නේ කොයි සිද්ධිය කියලා. ඉතින් ඔබ වාගේ නීච රැකියාවක් කරන තැනැත්තියට මෙහෙම එකක් කරන්න පුළුවන් කියලා නම් ඔබ කියනවා කොහොමද ඔක්කො කරන්නේ? සාමින් නීච රැකියාවම ඇත්ත. ඒ රැකියාව කරද්දී මම මෙන්න මේ සුද්ධ සාගය ඒක සත්‍යයි මන් දැන්නේ නැහැ ඉතිහාසයක් ඒ සත්‍යව මම සත්‍යෙ විහිදලා ඉන්නවා ඒ සත්‍යය තමයි මේ ගඟුට යවා කියලා මම අදිස්ථාන කළා මන් දැන්නේ විතර නෑ ගඟ පහළට ගන්න එක ධර්ම නියාමයේ නම් වේස ගෑනියෙකුට පුළුවන් නෑ ගඟ උඩට ගලවන්න අපි බුද්ධාන කතාවක් තියෙනවා ඉතින් ඒක රත් නියමයක් මේ සංගලකට සත්‍ය ක්‍රියාවක් කළා උඩට ගලවන්න බෑ තිබුණා ඕක නියමයක් නේ නියමයක් නම් ඕව තියා ලෝකුරා බුදුරජාණන් වහන්සේලා වෙනස් කරන්න බෑ නියම නියමයක් නෙහේ අනියම් එය කරන්න පුළුවන්. එයා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ධර්මතාවයක් තියෙනවා නම් ඒකයි නියමයක් කියන්නේ. එන මොකද ඍතු නියාමයේ කියන්නේ. ඍතු නියාමයේ හීත කාලට වහිනා මේ කාලේ ඍතු නියාමයේ ඉඳලා මේ කාලේ මේ ඍතු ඇති එනවා. ඕක නෙමෙයි. හටගත්ත යමක් ඇත්නම් ඍතු විපර්යාසයේද වාජිනලා වාජිනලා එක අවසානයක ආගේ විලයන්. යම්හි රූපයක් ආරම්භ වුණා නම් හටගත්තා. ඒ හටගත්ත රූපස්කන්ධය නේද? ඒ හටගත්ත රූපේ ඒ ආකාරයේ වාස්තන්ද කාටවත් බෑ ඍතු විපර්යාසිනේ පත්තිය වලකන් ලෝදලා බුදුන් ආහිරා බෑ. උන්වහන්සේගේ ශාරීරිය බලයි දැදි කුසලලා කිහිලකන් වයදර ගිය වයදර යනු යනවා. කරත් දෙයක් නේ ලෝදලා බුදුන් ඒක රහත්තන් දෙවේ. ඔන්න ඍතු නියමයි. කිසි කෙනෙකුට ඒක එහෙම නෙමෙයි කියලා අයින් කරන්න හදන්න බෑ. කවදා හරි හටගත්ත යමක් ඇත්නම් මේ විපර්යාසිනේ පත් වෙනවා. පත් වෙලා වෙන සිරය. යම් කෙනෙක් පාප කර්මයක් කරා නම් පාප කර්මයේ පාප ප්‍රතිඵලයක් ලබා දෙන බීජය ඒකයි කර්ම බීජය. කර්ම බීජයේ ස්වභාවය මුද්‍රයන් හතර වෙනස් කරන්න බැහැ. දෙව්දත් එක අපායට යන පාර හදාගත්තම පස්සේ පාප කර්මයක් කරලා මොනවා කරන්නද මුද්‍රයන් හතරේ පුළන්න මහා කරුණාව තියෙන මුද්‍රයන් හතරේ යන්න දෙන්නේ නැහැ නවත්වන. මොනවා කරන්නේ? පෙනි පෙනි අපාගත වෙන තැන්ත වඳුරු දැන දැන හිතියක් කරන් දැන නතු. ඒ අන්නේ වගේ අවස්ථා තියෙනවා. කරගත පාප කර්මෙ නවත්වන්න බැරි හේතු වෙන ක්‍රමය. ඒකට කියනවා කර්ම බීජය මුලට බීජනිය. ධර්ම නියාමයේ කියන්නේ යම් කිසි අනිත්‍ය දේ ඒ අනිත්‍ය ධර්මතාවය වෙනස් කරන්න බැහැ. ඒක ධර්මතාවය ඒකයි. යමක් හටගත්තාම විපරිණාමයටපත් වෙලා වෙනසෙනකොටම ඒ විපර්යාසයේ වාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයකින් ධර්මතාවයක් තියනalo. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර වෙනවා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙනවා ධර්මතාවයක් තියනවා මේක වෙනස් කරන්න බැහැ. මේ ධර්ම නියාමතා කියලා පෙන්නන සංඛාර වත්තේ විඥාන වේ සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ කියන ධර්මතාවයක් තියෙනවා. ඔක කොයි කාලයක් විස්තර කරන්න බෑ. ලෝත්‍රා බුදුරජාණන් පහළ නැණ ඕක නැවත මතු වෙලා ඉතින් ඉදත් කියවේ වල අදත් කියවේ මේ වල මතු බුදුරේ පහළක් කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. සංඛාර පත්‍ය විඥානං සංඛාර නිරෝධ විඥාන නිරෝධ. විඥාන පත්‍ය නාම රූපං විඥාන නිරෝධ නාම රූප නිරෝධ. ওই චක්‍රයේ දේ ආකර්ණා මිස අමුතු චක්‍රයක් කිසි බුදුරිර හදන්න බෑ. එහෙම දේශනාවක් නෙවෙයි ධර්මතාවය. ඔන්න ඕකනේ ධර්ම නියමයේ කියන්නේ. මේ අද ධර්ම නියමයේ කියන්නේ ඔකට මේ ගංගා පහළට ගල්නවලු ගස්වල ගිරි වැටෙනල් විවට ඔන්න ධර්ම නියමයේ කියලා හදාගන්නේ ආචාර්ය වාද. ඔව් නියමයක් තියෙනවා නැති නේද? ධර්ම නියමතාව කියලා බෙදලා තියෙන්නේ පරිච්ඡවපා. එහෙනම් ওই ධර්මයේ පොත්වල ත්‍රිපිටකයේ තියෙන නියම ධර්ම කාටවත් වෙනස් කරන්න බැරි හේතු ධර්ම. ඔක තෝරා ගන්න වෙනවා එක එක අහනකොට. පතේ එනවා නියම ධර්ම පහක් තියෙනවා කියලා මොකද්ද කියලා අහුවාම යම් කාලික අර්ථය වැහිලා ගියාට පස්සේ ඔයින් පස්සේ ආචාර්යවරු බේරෙන ආචාර්යවාදයක් වශයෙන් අපි මෙහෙම කරලා කියමු කියලා එදා හිටපු පන්ති සාමුද්‍රවරු ඔහොම එකක් දීලා ඉන්නේ ආයෙත් පොතර ගන්න. මේ නෝ අටුව අවුල හොගියාගෙන ඉන්නේ. කෙලදාන්නේ මොකක් විග්‍රහ කරන්නේ නියම ධර්ම පහ වයි කියලා. ඉතින් ඒක අඬවලදී අපි